Honorable Field Marshal Sarath Fonseca, you have 9 minutes.
Tuti, Gorumanti Tumini, Adametana, Yuadeta Gandatiba, Punutta Panitadala, Panatak, Amadameva, Danawa, Kulaganoa, Danawa, Kulaganoa, make and Terene, Meame, Jati Gosheta and Neme, Desapan, Uperati, and Win Current Deval Kir, Komuna, Mata Punutta Panagan, Ama Katakarandone, Mekale, Madraviata, Behila, Shesham, Ice Kin, Madraviata. දරුණු ලෙස දරුණු ඇබ්බැහි වෙනවා ඒ කියන්නේ පැමිණිලි ලැබෙනවා මද්රාවයට ඇබ්බැහි වෙච්ච අය පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ තියෙනවා කන්දකාඩු කඳුරේ ඒක යුද හමුදාවෙන් පවත්වාගෙන යන්නේ ඒගොල්ලන්ගෙන් ලැබෙන වාර්තා අනුව ඉස්සර මද්රාවය ඇබ්බැහි වෙච්ච එක්කෙනෙක් මාස අවුරුදු දෙකක් පුනරුත්ථාපනය කරවලු ඒකේ අවසාන අවුරුද්ද පමණ ඒගොල්ල වෘත්තීය පුහුණුවක් ලබා දෙනවලු Then Tatwe වෙනස් කරලා මාස 6කින් පුනරුත්ථාපනය ඉවර කරනවලු. එතකොට ඒකෙන් තේරෙනවා අපට මේ පුනරුත්ථාපනය කියන එක දැන් සංවිධානාත්මකව හරියට වෙන්නේ නැහැ කිය. ඊට අමතරව නිලධාරීන් වර්තා කරනවා. දැන් හුඟක් පුනරුත්ථාපනයට එන්නේ අයිස් කියන මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච අය. මේගොල්ලෝ මේ ස්ථානයේ ඉස්සර පුනරුත්ථාපනය කළා තියෙන්නේ හෙරොයින් වලට ඇබ්බැහි වෙච්ච කට්ටිය. එතකොට ඒ කට්ටිය ඉතා දරුණු නැහැ, ඇග්‍රසිව් නැහැ. ඒගොල්ලෝ නිවැරදි මාර්ගයට ගන්න ලේසි ඒ වගේ පරිසරයක් තමයි තිබිලා තියෙන්නේ. දැන් අයිස් කියන මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච කට්ටිය. ඉතාලම දරුණුයි ඇග්‍රසිව්. ඒක හන්දා ඒ ඊට අමතරව ඒ ජාවාරම කරන අය, අයිස් ජාවාරම කරන අය, අයිස් ප්‍රවාහන කරන අය පුද්ගලයන් මේකට ඉන්ෆිල්ට්‍රේට් කරලා තියෙනවලු. අහුවෙලා මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානේ රිංගවලා තියෙනවලු. ඒගොල්ලෝ වමනාවෙන්ම එතන ගැටලු ගොඩක් ඇති කරනවලු. දොඩේ ප්‍රශ්නය මත පුනරුත්ථාපනය කිරීම ඉතා අපහසු කාර්යයක් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. තවත් ඒගොල්ලෝ කියනවා හෙරොයින් පාවිච්චි කරන කෙනෙකුට දවසකට රුපියල් 3000ක් පමණ අවශ්‍යලු හෙරොයින් පාවිච්චි කරන්න. නමුත් අයිස් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙකුට දවසකට රුපියල් 500 අවශ්‍යයි. ඒක හන්ද තමයි කියලා මේ අයිස් ඉතා වේගයෙන් තරුණයින් අතර පැතිර යන්නේ. මොකද ඒකට අවශ්‍ය මුදල් ප්‍රමාණය ඒගොල්ලන්ට මැනේජ් කරගන්න පුළුවන් 16 රුපියල් 500ක් කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි ඒ කට්ටියට. මේ උපද්දවයේ තදින්ම තියෙනවා කියලා. එතකොට හමුදාවේ එතන 90ක් ඉන්නවලු. හැබැයි පුනරුත්ථාපනයේ දාලා තියෙනවලු 350 දෙනෙක්. කන්දකවඩු පුනරුත්ථාපන කඳවුරේ සම්පූර්ණ කැපැසිටි එක තියෙනවලු 500ක් පුනරුත්ථාපනය කරා. නමුත් දැන් ඉන්නේ 350යි. ඒකෙන් තේරෙන්නේ රටේ මෙච්චරම උපද්‍රවයක් වෙලා තියෙද්දිත් මේක ඒ තියෙන පහසුකම්වත් තාමත් පාවිච්චි කරන්න පටන් අරන් නැහැ හරියට. ඊට අමතරවත් එතන හමුදාවේ 90ක් ඉන්නවලු. ඒකෙන් සාමාන්‍යයෙන් කට්ටිය නිවාඩු ගිහිල්ලා අසනීප වෙලා ඒවා වුණාම 60ක් විතර ඉතුරු වෙනවලු. එතකොට ඒ සංඛ්‍යාව මේ වැඩේ හරියට කරන්න මදී කියන එකත් ඒගොල්ලෝ පවස් කරනවා. එතකොට මේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශය, අදාළ බලධාරීන් මේවා වෙනුවෙන් අවධානය යොමු නොකර කොහොමද මේවා ගැන හරියට අවශ්‍ය පියවර අපේ තරුණ තරුණියව බේරා ගන්න ගන්නේ කියන එක ප්‍රශ්නයක්. ඊළඟට මම හිතනවා පුද්ගලිකවම මද්ද්‍රව්‍ය හැබැයි වෙච්ච අය පුනරුත්ථාපනය කිරීම කර කර ඉඳලා මදි. අපේ රටේ හරියට වැඩපිළිවෙලක් තියෙනවද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි වීම නවත්තන්න. හැබැයි වීම නැවැත්වීම සහ ඒවට අදාළ අලෙවිය වැනි දේවල් නවත්තන්න, ප්‍රවාහනේ නවත්තන්න සාර්ථක වැඩපිළිවෙලක් එනවා කියලා අපට පේන්නේ නැහැ. අපි දැක්ක පෞගියසල් කංජිපාණි කියන මද්ද්‍රව්‍ය පතාකය පැනලා ගියා. අපදීලා දවසකින් ඒ පුද්ගලයා පැනලා ගියා. එතකොට මේ රටේ බුද්ධියංශ කියලා තියෙනවා. මේ ආණ්ඩුව ඉතා පම්පෝරි ගහගා හිටියා පෞගියසල් සැලේ තමයි දැන් බුද්ධියංශ බාරේ ඉන්නේ. ඒක අඳා බුද්ධියංශ අපි සියල්ල සම්පූර්ණ කරලා තියෙන්නේ ඉතා ඉහළ මට්ටමක තියෙනවා කියලා. සැලේ කියන්නේ කරු එමත්තුමා මම අනිවාර්යයෙන්ම මම හමුදා ප්‍රසංස්කරණය කරනකොට බුද්ධියංශ වලින් ඉඳලා මම එයා පැත්තකට දාලා තියුණා. එයා ජේසු නිලධාරියෙක් කැටියට මම පැත්තකට කරලා තිබුණා. නමුත් ඒක හින්දම තමයි එයා ඊට පස්සේ කැපී පෙනෙන චරිතයක් වෙන්න පටන් ගත්තේ. තමුන්නාසලාගේ රජයක් ආවා. දැන් සැලේ කියන පුද්ගලයා ඔච්චර දක්ෂයෙක් නම් කංජිපාණි වගේ මිනිහෙකුට අපදීලා දවස් 54කින් පැනලා යන්න පුළුවන් නම් අපිට තියෙන ප්‍රශ්නයක් මේ කොහොමද මේගොල්ලෝ මේ රාජකාරිය හරියට කරනවද කියලා. අතීතේත් මම දැක්ක DIG ලතීෆ් STF එකේ අපේ ආසනවල ඉන්න පොඩි කොල්ලෝ අල්ල 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 හැම වෙලේම ඉරියර කරා STF දදා නමුත් එතුමාගේ බ්‍රදරින්ලෝ එතුමාගේ බිරිඳගේ සහෝදරයා තමයි අර කන්ටේනර් අල කන්ටේනර් එක දාලා ලංකාවට මද්‍රව්‍ය ගෙනෙලා හවුනේ. ඒවට බී රිපෝට් එකක් දාලා තියෙනවා. නමුත් ලතීෆ් කවදාවත් ගිහිල්ලා බ්‍රදරින්ලෝ ඇරෙස් කරේ නැහැ. ඒතකොට මේකෙන් තේරෙනවා මේ රටේ මේ හාල් මැස්සෝ අල්ලගෙන දඟලුවට ප්‍රබලයෝ අල්ලලා ඉවරලා මේ මද්‍රව්‍ය උදුර පාලනය කිරීමට අවශ්‍ය පියවර මේ රටේ කවුරුවත් ගන්නෙ නැහැ, අවශ්‍ය ආකාරයට සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඊළඟට වර්තමාන තත්ත්වය ගැන කතා කරන්න ඕනේ. ඉතාම කනගාටුදායකයි අපේ ජනතාව අපේ ආසනවල මගේ ආසනේ 50%ක් පැල්පත් වාසීන් මේගොල්ලොන්ට තුන් වේල තියාද එක වේලක් කන්නත් බෑ. කෑම බීම නැහැ, විදුලි බිල් ගෙවන්න බෑ, ජල බිල විදුලි බිල එන්න රුපියල් 1000කට අඩුයි. ඒකවත් ගෙවා ගන්න බැරුව ඇවිල්ලා මේ දස්සය විසන්දි කරනවා. එතකොට මේගොල්ලන්ට පාසල් යන දරුවන්ට අවශ්‍ය දේවල් අරන් දෙන්න බෑ. ත්‍රී වීල් එකක් දුවන්න විදියක් නැහැ, ඒක නරත්තු කරගන්න බෑ. මම පෞගේ දවස්වල ගියා කරු මන්ත්‍රීතුමිය කරන්දෙණියේ වෙළඳ සංගමයේ මට ආරාධනාවක් කරා. දේශපාලනඥයෙක් හැටියට නෙමෙයි, මගේත් ජන්මභූමියේ යවට නිසා මට එන්න කියලා තිබුණා. නීතිඥ මහත්තයෙක් එතන සභාපති ඉන්නේ, කාර්යාලයක් විවෘත කරන්න. එතෙන්දී එතන හිටියා මව්වරු 3 දෙනෙක්. කරන්දෙණියේ මධ්‍ය මහාවිද්‍යාලය කියන්නේ අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන් තිබුණ ප්‍රධාන විද්‍යාලයක් ඒ පැත්තේ. දැන් ජාතික පාසලක්.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 2යි.
ඒ මාවක් කිව්වා ඒ ඉස්කෝලේ දැන් ඕ ලෙවල් පන්තිය ළමයි 300ක් ඉන්නවලු. ඒ 300 පිරිමි ළමයි ඉස්කෝලේ එන්නේ නැහැලු. ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් නැති නිසා. ඒ මම කියනවා පාර්ලිමේන්තුවේ කතා කරලා අවසර ඉල්ලල් දෙන්නලු ඉස්කෝලේ යන දරුවන්ට සෙරෙප්පු දාගෙන ඉස්කෝලේ එන්න දෙන්න. දරුවන්ට දැන් සපද්දයක් අරන් දෙන්න දෙවියොන්ට බැරි නිසා. ඩොඩේ තත්ත්වයට මේ රට වැටලා තියෙනවා. මේවා අපි තේරුම් ගන්න ඕනේ. අපි දන්නවා මේ රටේ මේ අර්බුදයට හේතුව අනිවාර්යයෙන්ම දේශපාලනඥය. වෙන කවුරුවත් නෙමෙයි. මං හිතනවා පුනරුත්ථාපන පන්තියක් ගෙනෙලා ඉස්සෙල්ලා මේ රටේ දේශපාලනඥයෝ පුනරුත්ථාපනය කරන්න පටන් ගන්න ඕනේ. මොකද රට විනාශ කිරීමට නායකත්වය දීලා තියෙන හැමදාම දේශපාලනඥයෝ. ඒකන්ද මේ වගේ දේවල් අනිවාර්යෙන් වෙන්න ඕනේ. දැක්මක් තියෙන දේශපාලනඥයෝ ඉන්න ඕනේ. රටට ආදරේ කට්ටිය ඉන්න ඕනේ. අපේ දේශපාලනඥයෝ හුඟක් වෙලාට ඉන්න ගරු ඇමතුමා එයාගේ දැක්ම තියෙන්නේ එයාගේ ඡන්ද අඩිතාලම හදා ගැනීමට පමණයි. ඊළඟ ඡන්දය දිනීමට අවශ්‍ය පරිසරය හදා ගැනීම පමණයි. එයා ගිහිල්ලා කොහොමරි ජනතාව ලං කරගෙන මනාපේ ගහ ගැනීම පමණයි. එතනින් එහාට දැක්මක් නැහැ රට ගැන. ඒක විශාල අර්බුදයක් වෙලා තියෙනවා මේ රටේ. ඒක නිසා මේව අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනේ. දේශපාලනඥයෝ දැක්මක් ඇතිව මේ රට පාලනය කරන්න ගන්නකම් මෙතන ගෙනෙලා අපි කොච්චර වෙලාව නාස්ති කරත් කවදාවත් මේකෙන් කිසි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අපේ රට ලස්සන රටක්. ඔබතුමා දැන් නියෝජ්‍ය ආරක්ෂකතුමා නේද ඔතන ඉන්නේ? මම මේ රටේ ලස්සන දැක්කේ ගෞරව මන්ත්‍රීතුමිය. අපි යුද්ධ කාලේ යනවා දෙවුන්දර ඉඳලා පොයින්ට් පේඩ් වල හෙලිකොප්ටර් වල. යනකොට තමයි මේ රටේ රමණීය බව පේන්නේ. කඳු තියෙනවා, කෙත්වතු තියෙනවා, දිය ඇලි තියෙනවා, මුදු වෙරළ තියෙනවා, වැල්ල තියෙනවා. ඊළඟට බයිබල් රොක් එක පැත්තකින් පේනවා, සීගිරි එක පැත්තකින් පේනවා, ගංගාවල් තියෙනවා, වනජීවීන් ඉන්නවා.
අවසන් කරන්න
මෙච්චර යඩියක් දෙන්න. මෙච්චර රමණීය රට අපේ රටේ දේශපාලනඥයෝ මේක විනාශ කරා. අද අපේ රට පත් වෙලා තියෙනවා නිකන් ගරා වැටුණ වලව්වක් වගේ. ගරා වැටුණ වලව්වක් වුණාම අපි දන්නවා પરම්පරා 3-4ක් ගියාම ඒ වගේ ෆවුන්ඩේෂන් එකකට ගහන උරු මීයෝ මීයෝ ඇවිල්ලා ගිල් උල්හාරන. පරාල වලට ගුල්ල ගහනවා. බිත්ති වලට වේයෝ ගහනවා. ඊට පස්සේ ඇතුලේ කාමරවල ඉන්න වවුල් වෙල්ලිලා. මේ රටට ඒක තමයි වෙලා තියෙන්නේ. හැබැයි මේ වවුල්ලු වේයෝ ගුල්ල ඔක්කොම කවුද මේ රටේ ඉන්නේ දේශපාලනඥයෝ? ඒගොල්ලෝ මේ රට විනාශ කරලා තියෙන්නේ. මේ රට හදන්න ඕනේ. ඒව කරන්නේ නැතුව විශ්වවිද්‍යාල තරුණයෝ ඇවිල්ලා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ පීඩනේ දරා ගන්න බැරුව පාරට බැස්සම ඒගොල්ල මර්ධනය කරලා ඒගොල්ල හිර කරන්න පනත් හදලා ඒගොල්ලන්ගෙන් පලි අරගෙන අර වසන්ත මුදලිගේ කියන්නේ කවුද? සාමාන්‍ය පොඩි විශ්වවිද්‍යාලෙ ඉන්න ළමේ. අපේ රටේ පාලකයන්ට ඒ ළමයින්ටත් බයයි. ඒගොල්ල පේන්නේ මාරයෝ වගේ. ඒගොල්ලන්ගෙන් පලි ගන්න ක්‍රමවේද හදනවා. ඒගොල්ල හිර කරන්න නීති රීති ගේන්න හදනවා. මෙහෙම රටක් පාලනය කරන්න පුළුවන්ද?
ඒකන්ද
මර්ධනය නවතින්න ඕනේ. අරගලය නැවතත් ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා අරගලය පණ ගන්නන්න. අරගලයට මේ දේශපාලනඥයෝ බයයි. අරගලය පණ ගන්නන්න ගාලු මෝදරින් නෙමෙයි මේ රටේ මේ පීඩනයට අහුවෙලා ඉන්න සියලුම සමස්ත ජනතාව තමුන්නාන්සේලාගේ පවුල්වල ළමයි පවා මේ අරගලය අනුමත කරනවා. මන්ත්‍රීවරුන්ගේ සහෝදර සහෝදරියොත් මේක අනුමත කරනවා. තමුන්නාන්සේලාගේ ඥාතියොත් මේක අනුමත කරනවා. මේ වාඩි වෙලා ඉන්න ඔක්කොමත් මේක අනුමත කරනවා. අනිවාර්යෙන් අරගලයක් ශක්තිමත් ඇවිල්ලා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්නම ඕනේ. නැත්නම් මේ රට කවදාවත් දියුණු වෙන්නේ නැහැ. ජය වේවා.
බොහොම ස්තුතියි. ගරු පියුමනුප පැස්කෝල් මන්සිතුමා ඔබට විනාඩි 7ක කාලයක් තියෙනවා.
7යි 20යි කියලා මේ තියෙන්නේ. දැන් 4 වෙලානේ. මුලසනාරූඩ ගරු මන්ත්‍රීතුමියනි, අපේ සරත් පොන්සක මැතිතුමා ප්‍රකාශන වාගයක් කරා, වැදගත් ප්‍රකාශන වාගයක්. එතුමා කියන විදිහට පාර්ලිමේන්තුවේ දේශපාලඥයෝ තමයි මේ රට විනාශ කරලා තියෙන්නේ. මේ රටේ පාර්ලිමේන්තුවේ දේශපාලඥයන් රටම පුනරුත්ථාපනය කරන්න ඕනේ. රටේ ඉන්න මිනිස්සු තමයි ඡන්ද දීලා පාර්ලිමේන්තුව හදන්නේ. රටම දූෂිත නම් පාර්ලිමේන්තුවත් ජනතාවත්, එතකොට නිලධාරි රාජ්‍ය සේවයත් ඔක්කොම දූෂිත, තමන් විතරක් දූෂිත නැහැ කියලා කියන්න බෑ. මේ සමස්තය ප්‍රතිසංස්කරණය කරොත්, සමස්තය පුනරුත්ථාපනය කරොත් තමයි ඔය කියන ප්‍රතිඵල ලැබෙන්නේ. මැතිවරණයක් තියලා අලුත් කට්ටියක් ආවයි කියලා මේ මැතිවරණ ක්‍රමය අපි දන්නවා 1978 න් පස්සේ 88 ත ආර් ප්‍රේමදාස තමයි මම දන්න විදිහට මේ මැතිවරණ ක්‍රමය ගෙනාවේ. මේ මැතිවරණ ක්‍රමය ගෙනහල් ඉවල එච්චර කාල තිබුණු ආසන ක්‍රමය නැති කරලා පනතාවේ 80 ගණන් වල ඡන්ද පනත මම හරියට මේ නිවැරදි කරන්න කමන්නේ කවුරු හෝ වේවා. හා 87 ආවේ ප්‍රේමදාස මහත්තයා චන්ද්‍ර ලෑස්ති වෙන කිට්ටු කරලා ආවේ. 88 89 තමයි මුලින්ම මනාප්‍රක්‍රමයේ තිබ්බේ. ඔබතුමා ඒක දන්නවනේ. 77 තිබුණේ මනාප්‍රක්‍රමයේ නෙමෙයි. නෑ, එහෙම එකක් නෑ. පොත කියවලා බලන්න, කීවෙනි සංශෝධනද කියලා බලන්න. බලලා ඊළඟ දවසේ කියන්නකෝ. මට පුද්ගලයක් පිළිබඳ ප්‍රශ්නයක් නෑ. එතුමාවත් මේකට මම එකතු කරගන්න උහින්ද මේක කිව්වේ. එතකොට මට කියන්න දෙන්නකෝ. ඒක කියවලා බලන්න හොඳට. මැතිවරණ පනත මනාප්‍රක්‍රමය කවද්ද කියලා කවදාවත් කමක් නැහැ. මේ මනාප්‍රක්‍රමයෙන් පස්සේ තමයි දූෂිත දේශපාලනය කියන එක රටට ආවේ. දූෂිතයෝ, කුඩුකාරයෝ, කසිප්පුකාරයෝ, කළු සල්ලි තියෙන මිනිස්සු දේශපාලකයෝ කාට කිට්ටුනේ, තැබෑරුන් ටික කිට්ටුනේ. ඊට පස්සේ තමයි ඒක තමයි ඇත්ත. මෙතුමා කියපු දේ මම කන්ද උඩ ඉඳන් ජලාශයක් එනවනම් පල්ලෙ හැපිරිසුදු කළ විතර මදි. මුදුන පිරිසුදු කළා තමයි පල්ලෙහා පිරිසුදු කරන්න ඕනේ. නැත්තම් මුදුන පිරිසුදු කරේ නැත්තම් කොච්චර පල්ලෙහා පිරිසුදු කරත්, ජලය පිරිසුදු කරත් අවසාන දේකට ජරාවටපත් වෙනවා. ඒක නිසා උඩයි පල්ලෙහායි ඔක්කොම පිරිසුදු කරන්න නම් අපි මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුමයි. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේදී අර දිනේෂ් ගුණවර්ධන මැතිතුමා 77 යෝජනා කළ තියෙන එක හමස් පෙට්ටියට ගිහිල්ලා දැන් ජනාධිපතිතුමාත් ඉදිරිපත් කළ තියෙන එක එකතාව පළ කළ තියෙනවා. අධිකරණ ඇමතුමත් එදා ප්‍රකාශ කර අපි මේකට කැමතියි කියලා. නමුත් මේකට හදිසියක් නෑ කාටවත්. අනිකුත් සියලුම දේශපාලන පක්ෂ ඇයි මේ මනාප්‍රක්‍රමය වෙනස් කරලා දූෂිත දේශපාලන නැති කරන්න එකතු වෙන්නේ නැත්තේ? ජාතියක් විදිහට මේ දූෂණය නැති කරන්න ඕන නම් මේ මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුමයි. මන්ත්‍රීවරුන්ට බාර් ලයිසන් දෙන්න පටන් ගත්තේ මන්ත්‍රීවරුන්ව. දැන් අපි දන්නවා අපි පළවිසර එනවා පාර්ලිමේන්තුවට. එනකොට අපේ යාළුවෝ හිතවතුන් හොඳ පිරිසිදු සල්ලි තියෙන මිනිස්සු තමයි අපිට සල්ලි දෙන්නේ. දෙපාර තුන්පාර යනකොට ඒ පිරිසිදු සල්ලි තියෙන අයට සල්ලි දෙන්න බෑ. අපි ගාවට කිට්ටු වෙන්නේ ටික ටික අර දූෂිත කළු සල්ලි තියෙන, එහෙම නැත්නම් කසිප්පු සල්ලි තියෙන, එහෙම නැත්නම් පාතාල සල්ලි තියෙන මිනිස්සු ටික ටික දේශපාලඥයෝ ගාවට කිට්ටු වෙනවා. මොකද මේ 150,000 ඕන ඡන්දකට. මේ දිස්ත්‍රික්ක පුරා දුවන්නේ 150,000 ඕනේ. හොඳ සල්ලි හම්බ වෙන්නේ නැහැ ඒකට. හැමදාම දෙන්න බෑ ඒගොල්ලන්ට. ඒක නිසා මේ සියලුම දේශපාලන විශේෂයෙන්ම මම ඉල්ලා සිටිනවා සරත් පොන්සේක මැතිතුමාගෙනුත් මේ දූෂිත මැතිවරණ ක්‍රම වෙනස් කිරීම සම්බන්ධව ඔබතුමා කතා කරන්න. ඔබතුමා කතා කරන හොඳ දේවල් තමයි ඇත්ත අපි පිළිගන්නවා. මේක සම්බන්ධව කතා කළා ගහේ මුල තමයි අපි හදන්න ඕනේ. මුල හැදුවේ නැත්තම්, මුල කැපුවේ නැත්තම් ගහ විනා අතු කැපුවට කවදාවත් වැඩක් නැහැ. හොඳ දේශපාලඥයන්ව ඡන්ද ක්‍රමයක් තියලා මේ 225 හොඳ නැහැ කියලා තව 225ක් ගෙනවට හරියන්නේ නැහැ. ක්‍රමය වෙනස් කළ යුතුයි. ක්‍රමය වෙනස් කිරීම සඳහා අධික සල්ලියක් ඕනේ. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුමයි. ඒක නිසා සියලුම දේශපාලන පක්ෂ මේ මුදුන වෙනස් කිරීමේ ක්‍රියාවලියට එකතු වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි දන්නවා මේ මැතිවරණයක් ගැන කතා කරනවා. මෙතුමාම කිව්වා කැලණියේ වේල් එකයි කන්නේ කියලා. වේල් දෙකක් බඩගෙන ඉන්නේ. එපමණ මේ වෙලාවේ අපි කරන්න ඕනේ මැතිවරණයකට යන එකද? ආර්ථික යුද්ධය ජය ගන්න ඕනි ඉස්සෙල්ලාම. ඒ වගේ ත්‍රස්තවාදී යුද්ධය ජයගත්තා වගේ ඔබතුමාලා ඒ කාලේ දැන් තියෙන ආර්ථික යුද්ධයක්. ආර්ථික යුද්ධය ජය ගැනීම සඳහා මේ වෙලාවේ මැතිවරණයක් සුදුසු නැහැ. අවංකව හිතනනම් බලයට කෑදර නැත්තම් ජනතාව ගැන හිතනවනම්
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක්
ජනතාවට ආදරේ නම් බඩගින්න ගැන හිතනවනම් කුසගින්න ගැන හිතනවනම් මන්දපෝෂණය ගැන හිතනවනම් දැන් මැතිවරණ අමතක කරන්න. අවුරුදු දෙකකට එකතු වෙලා මේ ආර්ථික යුද්ධය ජය ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න. තමන්ගේ ඡන්ද උමනාව දේශපාලන උමනාව තමන්ගේ පෞද්ගලික කෑදරකම පැත්තකට දාන්න. පැත්තකට දාලා රටේ හැදීම සඳහා අවශ්‍ය මතය ගොඩනගන්න. මම කිව්වා වගේ කන්න වේල් දෙකක් කන්න නැහැ. එක වේලයි කන්නේ. මොකද්ද මැතිවරණයක් අවශ්‍යතාවය? වීටික ගන්න අවශ්‍යයි අපිට ගොවියන්ගෙන්. පෝර ටික දෙන්න අවශ්‍යයි. බඩ පෝර දෙන්න අවශ්‍යයි. බණ්ඩි පෝර දෙන්න අවශ්‍යයි. යූරියා දෙන්න අවශ්‍යයි. බෙහෙත් ටික දෙන්න අවශ්‍යයි. මේ ආස්සේ මැතිවරණයක් දාලා මිනිස්සු මරා ගන්න හදන්නේ. එකාට එකා පේන්නේ නැතුව මරා ගන්න තත්ත්වයකට පත් වෙන ඡන්දයක් ආවොත් වේදිකාවට නැගලා ඡන්ද පොරේට ලෑස්ති වෙයි. මිනිස්සු බඩගින්න සෝමාලියා වගේ මැරිලා ඉස්සර දැන් නෙමෙයි. ඒක නිසා මේ රට වෙනුවෙන් හිතන දේශපාලඥයෝ මුදුන පිරිසුදු කිරීම ගැන හිතන දේශපාලඥයෝ මේ වෙලාවේ ජනතාව ගැන හිතන දේශපාලඥයෝ ඡන්ද ගැන මේ හිතන්න ඕනේ. අවශ්‍ය විවේචන අවශ්‍ය ඔබතුමා කරනවා වගේ මම පිළිගන්නවා. නමුත් මේ වෙලාවේ රටේ දුකී දුප්පත්කම නැති කිරීමේ යුද්ධය සඳහා අපි යොමු යුතුමයි. ඒ වගේම අරගල ගැන කතා කරා. අරගල කරුවන් 88 89 දී මරලා දැම්මා. 60,000ක් මරලා දැම්මා. ඒ 60,000ක් මරලා දාපු කට්ටිය තුල කවුරු හිටියද කියනක අපි හැමෝම දන්නවා. දැන් මේ අත්අඩංගුවට අරගෙන ඉන්න කිතරම් කරන්න පොඩ්ඩක් ඔය විශ්වවිද්‍යාල ශිෂ්‍යන් හිලා කරන්න. අර අලින්ව දාලා අගලේ දාලා හිලා කරනවා වගේ පොඩ්ඩක්
අත්අඩංගුවට
කරන්නේ. විශ්වවිද්‍යාලේ මාත් හිටියා, මාත් අරගල හිටියා. දැන් අරගලයක් අවශ්‍ය නැහැ. දැන් අරගලයක් අවශ්‍ය නැහැ. දැන් අවශ්‍ය කරන්නේ හැමෝම එකතු වෙලා රට දියුණු කරන එක. ඒ රට දියුණු කිරීම සඳහා පුද්ගලයෙක් නෙමෙයි අවශ්‍ය කරන සිස්ටම් එකක්. ඒ සිස්ටම් එක වෙනස් කිරීම සඳහා හැමදෙනාම යෝජනා කළ යුතුයි. එයා ලංකාවේ තාමත් කෝටි ගාණක් පාඩු පිට දුවනවා. ඒ පාඩු පිට දුවන ආයතන අපිට තවදුරටත් මේ බදු මුදල් වලින් දුවන්න බෑ. ඒ වගේ නේ තමයි කතා කළුත්තේ.
අවසන් කරන් ගරු මන්ත්‍රීතුමා.
ගැඹුරින් මේ සංවාදය කරලා රට අඩුත් තැනකට ගෙනියන්න අවශ්‍ය කරන කටයුතු අපි කළ යුතුයි. ඒක නිසා මම සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.
ගරු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා.
මම පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ ගරු මන්ත්‍රීතුමී, අරගලය කියන එකෙන් මම අදහස් කරන්නේ 71 89 විදිහ අරගලයක්. අවියවුද අරගෙන ඒ වගේ අරගලයක් නෙවෙයි. මම මේකෙන් අදහස් කරන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වෙන, ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා වෙන, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන විදිහ අරගලයක් පවණයි.
ඔබ මිස්තුති. Honorable M.A. Sumanthiran, you have 12 minutes.
Thank you, Honorable Presiding Member. The Minister for Justice, Constitutional Affairs and Prison Reforms has moved the second reading on the bill titled Recovery of Possession of Premises given on lease. More than the bill that he has moved, it is a bill that he did not move. Is of concern. Nevertheless, I just want to say something on the bill that has been moved. In our experience, it is state institutions in the past that have entered into lease agreements with persons who are friendly with the government of the day, and those lease agreements did not have a termination clause. It was deliberately done. Now, no self-respecting lawyer or notary will prepare a lease agreement that does not have a termination clause. But the UDA did that. And so, this is a welcome move. that even if no termination clause is there, it can now be under the law, it can be terminated for default and so on. But the bill that he did not move is a Bureau of Rehabilitation bill. The government seems to have some kind of obsession with this bureau that they want to create. The Supreme Court, this time round, has made an excellent determination on this bill. I've said this in this house before also in relation to this particular determination. This determination, like one other determination in the past that I'm aware of, the Sri Lanka Broadcasting Authority bill, specifically says that this bill as a whole violates the Constitution. Nevertheless, since it is their constitutional duty to specify what provisions need a two-thirds majority, what provisions need a referendum in addition, and how those can be remedied, they have made certain suggestions. And the government, although the bill has been looked upon as something that is obnoxious to the rule of law and constitutionalism, still wants to pursue this. So that's a concern. Even today, the minister did not withdraw the bill. The minister, I'm glad the minister is now coming into the chamber, the minister only put it off and has said that they'll take certain concerns before finalizing this bill. Now, one of the important concerns we have is as to who constitutes this bureau. It can't be the military. If you want to rehabilitate drug dependents, I don't understand what the military or security officials have to do with that. That has to be experts in that area. It's not an easy task to rehabilitate drug dependents. The Supreme Court has very specifically struck down different categories of persons to be subjected to this and said for drug dependence it can, or any other person identified by law, meaning that such a person today should have been identified by law, not for the in the committee say gentlemen's to say drug dependence or any other person to be identified by law. That is keeping the whole field open, which is what you wanted to do in the first place, which is what has been disallowed by court. Therefore, the constitutionality of that phrase is a serious question. I say that cannot be enacted in that way. That will be violating the caution expressed by the Supreme Court. There is one other fundamental issue that I want to address to the minister. When a person is deprived of his personal liberty, that must happen only after a judicial pronouncement. Now, this is a departure from that norm. Here you are envisaging a situation where without court finding a person guilty of certain things, that person can be incarcerated, I'm using that word advisedly, because he's being deprived of his personal liberty. There are provisions in the bill that say that if he runs away, you can catch him and bring him back. The one important fundamental in a drug rehab program is the voluntariness of the person, that the person must want to be rehabilitated. You can't force it down his throat. So, in addition to a judicial pronouncement, I also say, in a matter where drug dependency is concerned, you must also have a medical opinion. With both those conditions attached, then you can set up a rehabilitation center, but it must be administered, run by experts in that field, not security experts. இன்றைக்கு நாங்கள் ஒரு பேச்சுவார்த்தையிலே ஈடுபட ஆரம்பித்திருக்கிறோம். ஜனாதிபதி அவர்கள் நவம்பர் மாதம் வரவு செலவு திட்ட குழுநிலை விவாதத்தின் முதலாம் நாள் நான் உரையாற்றி கொண்டிருந்த போது இந்த விடயத்தை பற்றி எழுந்து பேசி மற்ற கட்சித் தலைவர்களோடு கலந்தாலோசித்து வரவு செலவு திட்ட விவாதம் முடிவடைந்த உடனேயே நாங்கள் சந்திக்கலாம் என்று சொல்லி சர்வகட்சி மாநாடு ஒன்றை டிசம்பர் 13ஆம் தேதி ஆரம்பித்து வைத்தார். அதிலே பலரும் இதனை தீர்க்க வேண்டும், தமிழ் தேசிய பிரச்சினைக்கு நிரந்தர தீர்வு பெற வேண்டும், உடனடி பிரச்சனைகளுக்கு தீர்வு வேண்டும் என்று பல முற்போக்கான கருத்துக்களை முன்வைத்திருக்கிறார்கள். அதிலே குறிப்பாக நீதி அமைச்சர் பிரதான பங்கு வகிக்கிறார். இன்றைக்கு சிறையிலே தொடர்ச்சியாக பல காலமாக தடுத்து வைக்கப்பட்டிருக்கிற தமிழ் அரசியல் கைதிகளுடைய விடுதலை அதிலே முக்கியமானதொன்று, காணாமலாக்கப்பட்டவர்களுக்கான நீதி இன்னொன்று, எங்களுடைய நிலங்கள் தொடர்ந்து அபகரிக்கப்படுவது மிகவும் பிரதானமான ஒரு விடயம். ஆகவே நல்லிணக்கத்தை நாங்கள் ஒரு அரசியல் தீர்வு மூலமாக அடையலாமா இல்லையா என்பதை பிப்ரவரி 4ஆம் தேதிக்கு முன்னர் தெரிந்து கொள்ள வேண்டும். அதை நான் நாட்டுக்கும் உலகத்துக்கும் அறிவிக்கப் போகிறேன் என்று ஜனாதிபதி சொல்லுவதிலே நாங்கள் இந்த விடயங்கள் முதல்ல தீர்க்கப்பட வேண்டும். ஆனால் அதே வேளையிலே இந்த இறுதி தீர்வு என்ன என்பதை அனைவரும் ஏற்றுக்கொள்ளுகிற வகையாக நாங்கள் பேசிய ஒரு முடிவுக்கு வர வேண்டும். இன்று பின்னேரமும் ஒரு ஆயத்த கூட்டம் ஒன்று ஒழுங்கு செய்யப்பட்டிருக்கிறது. நாங்கள் அதற்கு பிறகு 10ஆம் தேதியிலிருந்து இந்த பேச்சுவார்த்தையை நடத்த இருக்கிறோம். இந்த வேளையிலே எங்களுடைய கட்சியின் சார்பாக சில முக்கியமான விடயங்களை நான் முன்வைக்க விரும்புகிறேன். நாங்கள் தொடர்ச்சியாக ஒரு அர்த்தமுள்ள அதிகார பகிர்வை கோரி நிற்கிறோம். அர்த்தமில்லாத அதிகார பகிர்வு எவருக்கும் தேவையில்லை. அது அர்த்தமில்லாததா இருந்தால் அது அதிகார பகிர்வே கிடையாது. ஆகவே அர்த்தமுள்ள அதிகார பகிர்வு ஒரு சமஷ்டி கட்டமைப்பிலால் மட்டும்தான் முடியும் என்பதை திட்டவட்டமாக நாங்கள் சொல்லுகிறோம். அதை சொல்லிக் கொண்டிருக்கிற போதுதான் இதை தீர்க்க முடியும் என்று ஜனாதிபதி நம்பிக்கையோடு வெளிப்படுத்தியிருக்கிறார், அதை சொல்லுகிறார். அதற்கான ஒரு காலக்கெடுவையும் அவரே தீர்மானித்திருக்கிறார். வருகிற மாதம் 4ஆம் தேதிக்கு முன்னதாக இது செய்யப்பட வேண்டும் என்று சொல்லியிருக்கிறார். நாங்கள் அந்த காலக்கெடுவுக்கு இணங்கி இருக்கிறோம். ஏனென்றால் இது சம்பந்தமாக 35 வருடமாக பேசி பல தீர்மானங்கள் நிறைவேற்றப்பட்டிருக்கின்றன, பல இணக்கப்பாடுகள் எழுதப்பட்டிருக்கின்றன. அதை நடைமுறைப்படுத்துவதுதான் தேவையே தவிர புதிதாக நாங்கள் ஆரம்பத்திலே இருந்து தொடங்க வேண்டியது இல்லை. ஆகையினாலே திரும்பவும் இன்றைக்கு வருட ஆரம்பத்திலே நாங்கள் இந்த பேச்சுவார்த்தையிலே இன்றைக்கும் போய் அதற்கான ஆயத்தங்களை செய்கிற வேளையிலே எங்களுடைய நிலைப்பாட்டை திட்ட தெளிவாக நாட்டுக்கும் உலகத்துக்கும் நான் சொல்ல விரும்புவது என்னவென்றால், இந்த காலக்கெடுவுக்குள்ளே இது முடிய வேண்டும். அது நாட்டு மக்கள் அனைவருக்கும் ஏற்புடையதாக இருக்க வேண்டும். ஆனால் நிச்சயமாக தமிழ் தேசிய பிரச்சினை தீர்கிறது என்று சொல்லுகிற போது தமிழ் மக்களுடைய நியாயமான அபிலாஷை அதனாலே ஏற்றுக்கொள்ளப்பட வேண்டும். இல்லை என்று சொன்னால் இது காலத்தை இழுப்படிப்பதான ஒரு செயற்பாடாக இருக்குமாக இருந்தால் எங்களுக்கு பலத்த சந்தேகங்கள் இருக்கின்றன. சந்தேகங்களோடுதான் நாங்கள் பேச்சுவார்த்தைக்கு வருகிறோம் என்பதையும் திரும்ப திரும்ப நான் சொல்லிக் கொண்டிருக்கிறேன். சந்தேகத்தோடு தான் வருகிறோம். ஏனென்றால் பல தடவைகள் இப்படியான முயற்சிகள் எடுக்கப்பட்டு எதுவுமே முடிவடையாத ஒரு நிலையிலே பேச்சுவார்த்தைக்கு நாங்கள் வர மறுத்தோம் என்ற ஒரு பழிச்சொல் எங்களுக்கு வரக்கூடாது என்பதற்காக நாங்கள் இதயபூர்வமாக இதய சுத்தியோடு நாங்கள் பேச்சுவார்த்தைக்கு வருகிறோம், எங்களுடைய நிலைப்பாட்டை தெளிவாக சொல்லியிருக்கிறோம். ஆனால் அது செய்ய தவறுமாக இருந்தால் அதனுடைய முழு பொறுப்பையும் அரசாங்கம் தான் ஏற்றுக்கொள்ள வேண்டும். இந்த காலக்கெடுவுக்குள்ளே இது செய்யப்படாவிட்டால் நாங்கள் அடுத்தடுத்த நடவடிக்கைகளை குறித்து வெளிப்படுத்துவோம். இந்த காலக்கெடுவுக்குள்ளே இதை செய்ய முடியாதென்று தெரிந்து கொண்டே எங்களை ஏமாற்றுகிற ஒரு நாடகத்தை அரசாங்கம் அரங்கேற்றுகிறது என்று பலர் எங்களுக்கு எச்சரிக்கிறார்கள். அப்படியாக இருக்கவும் கூடும். ஆனால் ஒரு சிறிய காலக்கெடு, இந்த சிறிய காலக்கெடுவிலே அது எங்களுக்கு தெரிய வரும். அப்படியான ஒரு செயல்பாடாக இருக்குமாக இருந்தால் நாட்டினுடையதும் சர்வதேசத்தினுடையதும் கண்களிலே மண்ணை தூவுகிற மாதிரியான ஒரு செயற்பாடாக அரசாங்கம் இதனை செய்யுமாக இருந்தால் அது திட்ட தெளிவாக வெளிப்படுத்தப்படும். அதனை உலகத்துக்கு நாங்கள் பறைசாற்றுவோம். உலகத்துக்கு சொல்லுகிறது மட்டுமல்ல, நாட்டிலேயே எங்களுடைய மக்களை அணிதிரட்டி எங்களுடைய நியாயமான அரசியல் சுதந்திரத்துக்காக நாங்கள் வெவ்வேறு வழிகளிலே போராட்டங்களை முன்னெடுப்போம். இது ஜனாதிபதி கொடுத்த காலக்கெடுவுக்கு ஒரு மாதத்துக்கு முன்னதாக விடுக்கப்படுகிற எச்சரிக்கையாக கூட அரசாங்கம் எடுத்துக் கொள்ளலாம். நன்றி.
Thank you. Garu DB Herat Panjituma Vinadi Ataka Kalati.
Bohmat Misuti Mullasanarud Garu Mantitumini Avastavalabadi in Pilibandabe Ade Palmin Tutule Baddat Dieti Parishika Santaka Apasulabaganim Pilibanda Panat Ketumpatakhivada Karana Mohotedi Visheshin Matruka Pilibanda Katakarot Apidakino Vartamani ආර්ථික දුෂ්කරතාවයන් වලට රාශියකට මුහුණ දුන්නු අය, ඒ වගේම තමන්ගේ දේපල තවත අයට පරිහරණය කරන්න ලබා දුන්න අය විවිධ අපහසුතාවයන් වලට පත් වෙන අපි දැකලා තියෙනවා. ඒවා නිරවුල් කිරීම උදෙසා නීතිය කියන කාරණාව භාවිතා කරනකොට ඇතිවෙච්ච අඩුලෝඩුකම් නිවැරදි කරන්න තමයි අධිකරණ ඇමතිතුමා මේ කටයුත්ත වෙනුවෙන් එතුමාගේ අවධානය යොමු කරේ. අපි දන්නවා මේ පාර්ලිමේන්තුව පත්වෙච්ච වෙලාවෙ ඉඳලා මම විශ්වාස කරන විදිහට 50 ක් වර්තමාන අධිකරණ ඇමතිතුමා ඉදිරිපත් කරන්නට යෙදුණා. ඒතුමාගේ වගකීම අධිකරණ විශේෂ භාර ඇමතිවරයා හැටියට ඉටු කරන්න උත්සුක වීමේ ස්වභාවය. අපි ස්තුතිවන්ත වෙන්න ඕන. එතුමාගේ වගකීම මේ කාල වකවාන තුළ මැනවින් ඉටු කිරීම පිළිබඳව. ඉතින් මේ කාරණාව මේ විදිහට කතා කරනකොට පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට භාජනය වෙච්ච කාරණ ගණනාවක් තිබුණා. විශේෂයෙන් මතක් කරන්න ඕන මේ පාර්ලිමේන්තුවට අපි පිවිසියහම මේ න්‍යාය පත්‍රේ දැන් අපිට කතා කරන්න විනාඩි 13 කාලයක් තිබුණා. ඒක අටකට සීමා වෙලා. ඇයි මේ පාර්ලිමේන්තුව තමයි ලංකාවේ ජනතාවට සිය ආදර්ශය දෙන්න තියෙන වැදගත්ම ස්ථානය. නමුත් අපි කාල සටහන ඒක අනුගමනය කරන්න අපෝසත් වෙනවා. ඉතින් මේ පිළිබඳ වැත්තටම අපි කනගාට වෙනවා. පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය නිසි විදිහට ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුව අපෝසත් වීම පිළිබඳව. ඒ නිසා තමයි අපිට අදහස් ඉදිරිපත් කරන්න තියෙන අවස්ථාවල් පිළිබඳව සීමා සාධක බන්ධන එවලට අපිට ගොදුරු වෙන සිදුවීම. දෙවෙනි කාරණාව විශේෂයෙන්ම ගත්තහම වර්තමානයේ අපේ රට පවතින තත්ත්වය ගත්තහම ඉතින් අද මේ රටේ විශාල පිරිසක් කුසගින්න පිළිබඳ ප්‍රශ්නේ ඒ වගේම මන්ද පෝෂණය පිළිබඳ ප්‍රශ්නය සුඛී අවශ්‍යතාවෙන් ඉටු කරගන්න තියෙන පරිභෝජනය කරන ද්‍රව්‍යවල හිගය පිළිබඳ ප්‍රශ්නයක් අපිට තියෙනවා. මේ ගැටලු සහගත තත්ත්වයන් පමණක් නෙවෙයි ලංකාවේ විනය කියන කාරණාව ගත්තහම අන්තිමටම පිරිහිලා මත්ද්‍රව්‍ය භාවිතා කිරීම ඒ වගේම දුරාචාරයන් ළමා අපචාර කාන්තා අපචාර හිංසනයන් මේ වගේ අති විශාල විදිහට රට පත් වෙලා තියෙනවා විනය කියන කාරණාව පිරිහිලා. මෙන්න මේ தත්ත්වය අපි සැලකිලිද ගන්න ඕන. මම හිතනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන අපිට මේ වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන් කමක් තියෙනවා. අපි හුඟක් වෙලාවල් කතා කරනවා අවුරුදු 72 කාලයක් ඉතිහාසය තුළ මේ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් ගත්ත තීන්දුව තීරණ. හුඟක් අය මේක විග්‍රහ කරනකොට 225 දෙනාම හොරු තක්කඩි කියන ගොඩට දානවා. හැබැයි මේ කාරණාවේදී සත්‍ය කියන කාරණා එවන් දෙයක් කියනකොට ඒක සත්‍ය වෙච්ච කාරණාවක්ද කියන එක පිළිබඳව අපි ප්‍රශ්නයක් නගන්න ඕන. පාර්ලිමේන්තුවට අපි හොරකම් කරන්න, මැරකම් කරන්න, තක්කඩිකම් කරන්න මෙතෙන් ආව නෙවෙයි. මේ රටේ මහජනතාවගේ ජනවරයෙන් පාර්ලිමේන්තුවට ආපුවම අපි හරි කැමති ජනතාව වෙනුවෙන් සේවය කරන්න. ඒ වෙනුවෙන් තමයි අපි පෙනී හිටින්නේ. එහෙම කරනකොට වර්ගීකරණය කරලා අර ගොඩට අපි දානවා නම් ඇත්තට මේ කනගාටුට කාරණාව. අපි පැහැදිලිව කියන්න ඕනේ මුලාසනාරුඩු ගරු මන්දිතුමිනි. අපි අදහන ආගම නැත්තම් පන්සලකට පල්ලියකට ගිහිල්ලා අපිට දෙවුරුලා කියන්න පුළුවන් අපි වැරදි වැඩවලට උදව් කරලා නැහැ කියලා. ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. එවන් පසුබිමක් තුළ මේ පාර්ලිමේන්තුවට අපේ පැවරණ වගකීම මහජනතාවගේ උදහසට ලක් නොවී රට වෙනුවෙන් සේවය කරන්න නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අපිට අවශ්‍යයි. මේ කාරණාව අපි සැලකිලිද අරගෙන කතා කරන්න අවශ්‍ය මාතෘකාව. මෙහෙම වෙලාවක අපි පක්ෂ විපක්ෂ හැටියට බෙදිලා විශේෂයෙන් එකිනෙකාට ඇඟිල්ල දික් කරගන්නවා. හැමයා හොරා, මෙයා තක්කඩියා, මෙයා මිනිමරුවා, මෙයා මේ සමාජය විනාශ කරන්න දායක වෙච්ච අය හැටියට අපි ඇඟිල්ල දික් කරනවා. සමහර විට ඒ චෝදනා ව්‍යාජ චෝදනා අවුදේ බලාපොරොත්තු වෙනවා. සමහර අය තමුන්ගේ බලය තහවුරු කර ගැනීම උදෙසා පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙපැත්තට ඇඟිල්ල දික් කරලා කතා කරනවා. මේ කාරණාවල් පිළිබඳව ගත්තාම මෙතනක් තියෙන්න ඕන විනය. විශේෂයෙන් විනයගරුක අපි කතා කරද්දී අපි කතා කරන දේවල් පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න අපේ හැකියාවක් තියෙන්න ඕනේ. යම්කිසි කෙනෙකුට චෝදනාවක් එල්ල කරන්න නම් ඔප්පු කරන්න අපිට සාධක තියෙන්න ඕනේ. ඒ කාරණාව පිළිබඳව මේ පාර්ලිමේන්තුව කටයුතු කරනවා නම් අවබෝධයෙන් මම විශ්වාස කරනවා මේ අපිට නිවැරදිටම ගෙන්න පුළුවන් කමක් තියෙනවා කියලා. ඊළඟට මුලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි සුමන්දිරන් මන්ත්‍රීතුමා කරපු කතාව අපි අහගෙන හිටියාම සැකයේ අවිශ්වාසී කියන කාරණාව පදනම් කරගෙන කටයුතු කරන මානසිකත්වයක් තමයි එතුමාලට තිබුණේ. මම විශ්වාස කරන විදිහට අපේ රටේ ජීවත් වෙන හැම ජාතියක්ම සිංහල දෙමළ මුස්ලිම් වෙන්න පුළුවන් බර්ගර් වෙන්න පුළුවන් ඒ හැම කෙනාකම මේ රටේ මිනිස්සු. එතන මේ මිනිස්සුන්ට මිනිසුන් හැටියට හිතනකොට හැම දිනාටම සාධාරණත්වයට ඉටු වෙන්න ඕනේ කියන මානසිකත්වයක් තියෙන අවශ්‍යයි. අද ඒකෙම නැහැ. අපි කතා කරන භාෂාව අනුව අපි කතා කරන ආගම අනුව අපි බෙදිලා අපේ වර්ගයේ වෙනුවෙන් අපි පෙනෙහිටන පිරිසක් බවට පරිවර්තන වෙලා මම විශ්වාස කරනවා මූලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි අපි දුප්පත් රටක් බවට පත් වුණේ එකිනෙකාට එනකොටා ගන්න රටක් බවට පත් වුණේ මෙන්න මේ කාරණාව හින්දා අපිට හිතන්න පුළුවන් කමක් වෙලා නැහැ අපි ලංකා ඉපදිච්ච මිනිස්සු ලාංකිකයෝ කියලා. ඒ නිසා තමයි මේ ප්‍රශ්න පැන නගින්නේ. එවන් පසුබිමක් තුළ මේ අපි සෙල්ලම් කරන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක. අපි වේදිකාවකට ගිහිල්ලා ජනතාව ඉස්සරහා වාඩි කරලා ප්‍රකෝපය අවසන්වන
කාරු මන්ත්‍රීතුමා සමත් විනාඩි දෙකයි
බොහොම සුදී අවසන්වන ඒක අපේ යුතුකම වගකීම පැහැර හැරියා වෙනවා. අපි කරන කටයුතු හුදෙක් අපේ තනතුරු ප්‍රතිලාභය වෙනුවෙන් පමණක් නෙවෙයි අපිට අවශ්‍ය වෙනවා මේ රටේ ජනතාව මානසික මට්ටමින් සලකන්න කතා කරන්න. දැන් අද දකින හුඟක් තැන්වල පාසල් වල දරුවෝ මත්ද්‍රව්‍ය වලට ගොදුරු වෙන. කවුද මේ මත්ද්‍රව්‍ය අරගෙන එන්නේ? මේ වගකීම තමයි රජයට තියෙන්නේ. රජයේ ආරක්ෂක අංශය ඉන්නවා. ඔවුන් මේ හැම වෙලාවකම සුවකීය වගකීම අරවිල් දෙටු කරොත් අපි විශ්වාස කරන මේ වගේ තැනකට යන්න මේ රට විනාශ වෙනවා දකින්න හැකියාවක් වෙන්නේ නැහැ කියලා. අපි ආයතන ප්‍රධානීන් ගන්න දැන් මේ පාර්ලිමේන්තුව ගත්තාම කතානායකතුමා අපේ මූලාශ්‍රයේ ඉන්නවා. එතුමත් එක්ක මේ පාර්ලිමේන්තුව කටයුතු අපි හරියට කරොත් ඒ වගේම අනිත් ආයතනවල ප්‍රධානීන් අමාත්‍යාංශවල ඇමතිවරු ලේකම්වරු මේ රාජකාරිය හරියට කරොත් ඒ වගේම අනිකුත් ආයතන ප්‍රධානීන් තමුන්ට පැවරිච්ච වගකීම හරියට ඉටු කරොත් මම විශ්වාස කරනවා අපිට හොඳ රටක් හදන්න පුළුවන් කමක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ ආකල්පෙම වෙනස ඇති කරන්න මේ දේ කරන්න යනකොට දේශපාලන ක්‍රියාවලියේ නිරත වෙලා ඉන්න අපි හැම වෙලාවකම උත්සාහ කරන්නේ මේ රට යහපත් තැනකට ගෙනියන්න. නෑ මුලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි මේ රට මේ පාර්ලිමේන්තු තුලත් හැම වෙලාවකම කටයුතු කරන්නේ බලය උදෙසා කරන අරගලයක්. ඒ බලය උදෙසා කරන අරගලය තුල අවසානයේ පීඩාවට පත් වෙන්නේ කවුද? මේ ගම්වල ඉන්න අහිංසක මිනිස්සු. මහජනතාව ගැන හිතනවද? මේ කාරණාව තමයි සැලකිලට ගන්න ඕනේ. දැන් සමහර අය බලය බෙදා හැරීම පිළිබඳව කතා කරනවා. හොඳයි ගමක ඉන්න අහිංසක මිනිසෙකුට කුඹුර වැඩ කරන ගොවියට නැත්නම් ව්‍යාපාරිකයෙකුට ගමේ ඉන්න ඔහුට බලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. ඔහුට තියෙන ජීවත් වීමේ ප්‍රශ්නේ, ඔහුගේ වෘත්ති ඉටු කිරීමේ ප්‍රශ්නේ, මේ බලය බෙදා හැරීම පිළිබඳ ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලන කරන අයට. ඒ හින්දා අපි පෑදිරු මතක් කරන්න ඕන දේශපාලන ක්‍රියාවලියේ නිරත වෙලා ඉන්න අපි කල්පනා
කරනවා
අපි බලය වෙනුවෙන් පෙනී නොසිට මේ රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන් පෙනී හිටියොත් අපිට ඔවුන් අපේක්ෂා කරන ලෝකේ ගොඩනගන්න පුළුවන් වේවි කියන විශ්වාසය තියෙනවායි කියන එක මතක් කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමනි ස්තුතිවන්ත වෙමින් මම කතාව මෙතකින් අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ගරු අජිත් පානම් පෙරම මන්ත්‍රීතුමා වට විනාඩි 8ක කාලයක්.
ස්තුතියි. ගරු මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අද බද්දරදී ඇති පරිශ්‍රවල සන්තක ආපසු ගැනීම පිළිබඳව පනතක් කෙටුම්පතක් ඉදිරිපත් කරන අවස්ථාවේ මම විශේෂයෙන්ම විජේදාස රාජපක්ෂ ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි දන්නවා නීතිය කියන එක බොහොම කල් යුක්තිය පසුබිම සඳහා අවුරුදු 17කට ආසන්න කාලයක් යද්දී මේකෙන් වෙන්නේ කරු ඇමතිතුමනි වින්දිතය හැමදාම අපහසුතාවයට පත් වෙන එක තමයි තියෙන්නේ යුක්තිය පසඳ ගන්න බැරුව. ඔබතුමා පහුගිය දවස්වල අපි දැක්කා දිගින් දිගටම විවිධ පනත් ගෙනල්ලා මේ යුක්තිය පසුබිම මේ කාලයේ අඩු කිරීම සඳහා විවිධ උත්සාහය කරනවා. එතන මේකත් ඉතා වැදගත් පනතක් විදිහට අපි දකිනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ රටේ හැමෝටම ව්‍යාපාර කරන්න බෑ. සල්ලි තිබ්බයි කියලා ව්‍යාපාර කරන්නත් බැහැ. එතකොට සල්ලි තියෙන කෙනෙකුට ගොඩනැගිල්ලක් හදලා ව්‍යාපාර ඥානීය ව්‍යාපාර හැකියාව තියෙන කෙනෙකුට ව්‍යාපාරයක් කරන්න මේ දෙක එකතු වීමේ තියෙන බලපෑම තමයි මේක ආපහු ගන්න බැරි වෙයි කියන එක. ගොඩනැගිල්ලක් හැදුවොත් ගන්න බෑ. සමහර අය පිටරට යනවා ගයක් හදලා කාටවත් බදු දීලා යන්න බෑ. ඒ ආපහු ගන්න බැරි වෙයි කියලා. එතකොට සමහර අය ආයෝජනය කරලා ලොකු බිල්ඩින් හදනවා හදන්න පුළුවන්. නමුත් හදන්නේ නැහැ ව්‍යාපාරිකයෙක් එතෙන් දැවිලා ආපහු ගන්න බැරි වෙයි කියලා. නමුත් ඒක පහසු කිරීම සඳහා යම් පනත් නීති කෙටුම්පත් හදුරුවාම අපිට ලොකු ගමනක් මේ සල්ලි තියෙන කෙනාටත් ව්‍යාපාර ඥානය තියෙන කෙනාටත් එකතු වෙලා යන්න පුළුවන්. මොකද අපි දන්නවා සල්ලි තියෙන හැම කෙනෙකුටම ව්‍යාපාර කරන්න බෑ. ව්‍යාපාර කරන හැම කෙනෙකුටම සල්ලිත් නැහැ. ව්‍යාපාරය කරන්න ප්‍රාග්ධනය යොදා ගන්න අමාරුයි. ඒ ඥානය තිබ්බට. ඉතින් ඒ හින්දා මේක හොඳ එකමුතු වීමක් විදිහට අපි විශේෂයෙන්ම දකිනවා. හැබැයි එතකොට පිටරට ඉන්න අයට ලංකාව ඇවිල්ලා ගොඩනැගිලි හදලා හරිය ආයෝජනය කරලා ඒ ලංකාවේ ඉන ව්‍යාපාරිකන්ට ඒවා පරිහරණය කරන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ සල්ලි තියෙන අයට ගොඩනැගිලි හදලා සල්ලි නැති ව්‍යාපාරිකයන්කට බදු දීලා අඩු ප්‍රාග්ධනයක් කරලා ඒ අයට ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන්. ඉතින් මේක හොඳ ප්‍රවණතාවයක්. ඒ බය නැති කරන නීතිකටුම්පත් හරි ගස්සලා එක එක්කෙනාගේ අයිතිය සෑම දිනාගේම අයිතිය සුරක්ෂිත කිරීම සඳහා වැඩපිළිවෙලක් කෙටි වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. මොකද නඩුවක් දාගත්තොත් අපි දන්නවා අවුරුදු 10 15ක් 1000ක් වෙනවා. ඒ පුද්ගලයාගේට නෙමෙයි ඒකේ වාසියේ ඉන්නේ නැත්නම් සාධාරණ ඉෂ්ට වෙන්නේ යාගේ දරුවන්ටගේ දරුවට තමයි සාධාරණ ඉෂ්ට වෙන්නේ. ඒ තරම් මේ අධිකරණ ක්‍රියාවලිය එදා ඉඳන්ම දූෂිත වෙලා තියෙනවා. ඉතින් මම ගරු විදේශ රාජ්‍ය ඇමතුමට විශේෂයෙන්ම මතක් කරනවා මේ වගේම තමයි මේ ඔබතුමා විවිධ ක්‍රමවේද තුලින් අධිකරණයට කල්යෑම නවත්තන්න හදනවා වගේ. එතකොට අපිට මේ ප්‍රශ්නෙට හේතු එකක් ව්‍යාපාරික කරන කෙනාට බදු ගෙවා ගන්න බැරි වෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා මේ රටේ. දැන් පළවෙනි එක තමයි ගොඩනැගිල්ලක් ගන්න අර ව්‍යාපාර ගොඩනැගිලි අයිතිකරු බය නිසා ගොඩනැගිල්ලක් දෙන්න ව්‍යාපාරිකයා දෙන්න බය වෙනවා වගේම අපව ගන්න බැරි වෙයි කියලා. තව එකක් තියෙනවා මේ ව්‍යාපාර කරන කෙනා කර්මාන්ත කරන කෙනාට අවස්ථාව කුලිය ගෙවා ගන්න බද්ද ගෙවා ගන්න බැරි කත්යක් මේ රටේ විශේෂයෙන්ම වර්තමානයේට උදා වෙලා තියෙනවා. හැබැයි මේ කතාව ඇති වුණේ අවුරුදු 2කමාරක් තුල. ගරු ඇමතුමනි මේ අවුරුදු 2කමාරක් තුල මේ ව්‍යාපාරික බංකොලොත් වෙලා කුලියට ඉඩම් කුලියට ගත්ත මිනිස්සු බංකොලොත් වෙලා වාහන ලීසින් කරලා ගත්ත මිනිස්සු බංකොලොත් වෙලා ගෙවා ගන්න බැරුව
ඉතින් මේ ප්‍රශ්නේ Order, please. Honorable Velu Kumar will take the chair.
Honorable member, you can.
Meerate me auru dekhamara thule. කඩාවැටෙන්න හේතු වෙන වැඩපිළිවෙලක් අපිට අවශ්‍යයි. යම් කොමිසමක්පත් කරලා හරි කමන්නේ. මේ අවුරු දෙකමාර තුල මේ රට බංකොලොත් තුනේ කොහමද? මේකට හිතාගන්න බෑනේ. මේ බොහොම කෙටි කාලයක් තුලනේ අපිට මේ රටට මේ ප්‍රශ්නේ අත්දැක්කේ. ඒකද මම ඔබතුමාගෙන් ඉල්ලනවා, රජයෙන් ඉල්ලනවා. දැන් මේ රට අවුරුදු 2කමාරක් තුල නැති බංග වෙලා ගියේ කොහොමද? මේකට හේතු මොනවද කියලා හොයනත් කොමිෂමක්පත් කරලා ඒ සඳහා හොයලා ඒකටත් උත්තර හොයන්න ඕනේ කියන එක මම විශේෂයෙන්ම කියනවා. ඔබතුමා ගැන අපිට විශ්වාසයක් තියෙනවා. ඔබතුමා එදා කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් ඉඳලා ඒ ආණ්ඩුවේ දූෂණ දිහා දැකලා ඔබතුමා ඒක පසෙකට ඇමතිකම පසෙකට දාලා විපක්ෂයට ඇවිල්ලා වාඩි වුණා. ඒ වගේ අපි කියනවා මේ අද අපිට මේ දූෂණ හොයන්න ගියාම විශේෂයෙන්ම වෙලා තියෙන්නේ රජයේ තුලම ඉන්න මැති ඇමතිවරු දූෂණය කිරීම නිසා. දැන් ඔක රාජ්‍ය නිලධාරීන්ට ඇඟිලි දික් කරන්න ගියාට ඇත්තටම රජයේ ඇමතිවරු තමයි මේ දූෂණයට ප්‍රධාන වැටමදලා තියෙන්නේ. එදා ඔබතුමා අපිත් එක්ක ඉන්නකොට අධිකරණ ඇමතිවරයා වශයෙන් ඉන්නදී ඔබතුමාගේ සම්පූර්ණ සහයෝගයෙන් මම අධිකරණ කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරද්දී එදිනෙදා නඩුහන මහා පරිමාණයේ මූල්‍ය වංචා පිළිබඳ එදිනෙදා නඩුහන අපි උසාවි 3ක් ස්ථාපිත කරා. අපි දකිනවා එදා ඔබතුමාගේ ආශිර්වාදය ලැබුණ අපිට ඒ උසාවි ටික හදන්න. එතකොට අර අවුරුදු 17ක් යන්නේ මාස 6න් මහා පරිමාණ වංචා දූෂණ නඩුවල උත්තර ඇවිදිලා එයාට දඬුවම් දීලා එයා හොරකම් කරපු සල්ලි ආපහු රට ගෙනත් දෙන්න පුළුවන් යාන්ත්‍රණය නිර්මාණය වෙලා තියෙනවා. නමුත් අද ඒ අධිකරණ ක්‍රියාත්මක නොවන්නේ ඇයි? ඒවෙන් අහපු නඩු වලින් උත්තර ඇවිල්ලා නැද්ද තාම? ඒ කියන්නේ ඉදින්දා නඩු වහන් ඒවා අපි දන්නා මන්දගාමී ස්වභාවයක් කියලා. එතකොට පාලකයන්ගේ උවමනාවට මේවා යටගහගෙන ඉන්නේ නැතුව අපි කියන ඔබතුමාට කොන්ද තියෙනවා, කසේරුකාවක් තියෙන ඇමතිවරේ මේ සඳහා කටයුතු කරන්න කියන එක විශේෂයෙන්ම කියනවා. ඒ වගේම මේ අපි කියනවා දැන් පැස්කුවල් මන්ත්‍රීතුමා කතා කළා මේ අරංගලය කරන්න එපා, මේ අරංගලය තුලින් ප්‍රශ්නේ නැක්ල. මේ අරංගලය තුලින් තමයි අලුත් ජනාධිපති කෙනෙක් පත් වුණේ. මේ අරංගලය තුලින් තමයි රටට විනාශකාරී ප්‍රතිපත්ති කරපු ජනාධිපතිරට හොරෙන් පැනලා ගෙදර යන්න සිද්ධ වුණේ බින්ගේකින් රිංගලා.
මේ අරංගලයේ හිඳ තමයි රටේ අගමැතිවරයා වෙනස් වුනේ. කියන්නේ අරංගලය ප්‍රබලයි. හැබැයි මේ අරංගලයේ තියෙන අයිතිය අරංගලයේ තියෙන අයිතිය වෙනත් දේශපාලන පක්ෂ අරගෙන ජනතා අරංගලයේ කියන එකේ අයිතිය දේශපාලන පක්ෂ අරගෙන බස් පුච්චන්න ගියාට ගෙවල් ගිනි තියන්න ගියාට අපි එකට එකඟ නැහැ. නමුත් අපි අරංගලය කියලා කියන්නේ ජනතාව පීඩනයට පත්වෙච්ච ජනතාවගේ හද ගැස්ම පාලකයාට තේරෙන්නේ නැත්නම් ඒක තේරෙන විදිහකට ක්‍රියාත්මක කරන්න ඒ සඳහා අරගලයක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා බලපෑමක් ජනතා බලපෑමක් අවශ්‍ය වෙනවා. නමුත් ඒක මර්ධනය කරන එක වැරදි. අපි කියන්නේ නෑ අරගලය කියලා කියන්නේ ඔය මේ දේශපාලනීකරණය වීමක් නෙමෙයි ජනතාවගේ හඬට ඉදිරිපත් වෙන්න ඕනේ. අද ජනතාවගේ හඬ කන් දෙනවා නම් අපිට මේ ප්‍රශ්න වෙන්නේ නෑ. දැන් අපිට කියනවා ජනතාව විශේෂයෙන්ම කිව්වා ජනතාව කිව්වා වංචාව දූෂණය සඳහා වැටවඳින්න ඕනේ. වංචා දූෂණය කරපු මුදල් ටික ආපහු රටට අරන් දීමේ වැඩපිළිවෙළක් යාන්ත්‍රණයක් ඕනේ. ගරු ඇමතුමනි, අපි ඔබතුමාගෙන් ඉල්ලනවා, ඔබතුමාට ඒ කසේරුකාව තියෙනවා. ඔබතුමා මීට පෙර මේවා ගැන සටන් කරලා තියෙනවා. ඒ හින්දා මම අපි ඔබතුමාගෙන් ඉල්ලනවා මේ මහා ජන අරගලයේ එක වාක්‍යයක් තමයි, එක සටන් පාඩයක් තමයි මේ රටේ වංචාව දූෂණය නැති කිරීම සහ ඒ සඳහා ඒ වංචා දූෂණය කරපු මුදල් ලබා ගැනීම, රටේ ජනතාවට නැවත ලබා දීම සඳහා නැත්නම් රජයේ භාණ්ඩාගාරයට නැවත ලබා ගැනීම සඳහා යම් වැඩකටයුත්තක් කෙරෙන්න ඕනේ කියන එක අපි ඔබතුමාගෙන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන් ඇමති කෙනෙක් වශයෙන් අපි ඒක බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඒ සඳහා කටයුතු කරන්න කියන එක අපි ඉල්ලනවා. ඒක ආණ්ඩුවද විපක්ෂයද කියලා ප්‍රශ්නයක් නැහැ. මේ රට බංකොලොත්තුනේ එහෙමයි. ඒ විතරක් නෙමෙයි, දැන් කලින් මන්ත්‍රීවරු කතා කළා මේ ආණ්ඩුක්‍රමය හොඳ නැහැ කියලා. අවුරුදු 50කට ඉස්සෙල් ජේ.ආර්. ජයවර්ධන හදපු ආණ්ඩුක්‍රමය අදත් පට්ටක ගා හොඳ නැහැ කියලා එක සටන් පාඩයක් කරගන්න නැතුව දැනටත් තුරෙන් දෙකක් තියෙනවා රජයට. අපිත් අත උස්සනවා විපක්ෂයේ සමගි ජන බලවේගයේ අත උස්සනවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විනාශ කරන්න කියලා. 21 වෙනි සංශෝධනයේ වශයෙන් එදා සජිත් ප්‍රේමදාස මැතිතුමා, අපේ මහලේකම්තුමා රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුවේ 21 වෙනි
සංශෝධනයේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විනාශ කළා මේ අරගල ජනතාවගේ අදහස, රටේ සමස්ත ජනතාවගේ අදහස අවසන් කරන්න, ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් ඒ ක්‍රියාත්මක කිරීම පැත්තකට දාලා 21 වෙනි සංශෝධනය කියලා ඒකෙන් චුට්ටක් අරගෙන කතා කරනවා. එහෙනම් මම කියනවා එදා ජේ.ආර්. ජයවර්ධනින් පස්සේ චන්ද්‍රිකා කුමාරතුංගමෙන් මහින්ද රාජපක්ෂ මේ හැම කෙනාම ආවේ ව්‍යවස්ථාව විනාශ කරනවා කියලා. අදත් අපි සජබේ වශයෙන්, සමගි ජන බලවේගයේ වශයෙන් අත් දෙකම උස්සලා මේ ව්‍යවස්ථාව විනාශ කිරීම සඳහා අපි යෝජනා කෙටුම්පත් ලබලා දෙලා තියෙන රජයට ඒව ක්‍රියාත්මක කරන්න. නමුත් ඕක සටන් පාඩයක් කරන බොරුවට කෑ ගහන්න එපා කියලා ආණ්ඩුවේ පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
ස්තුතියි. ගරු ඇමතුමා,
මට ගරු සභාපතිතුමනි විනාඩි දෙකක් දෙන්න. අපේ හිතවත් ගරු මන්ත්‍රීතුමා කිව්වා ජනාධිපති කොමිසමක් පත් කරලා මේ රට අවුරුදු දෙකමාරෙන් කඩා වැටිච්ච ඇටි හොයන්න ඕන කියලා. මං හිතනවා ගරු මන්ත්‍රීතුමා ඒකට නම් මටත් පුළුවන් කියන්න සම්පූර්ණයෙන්ම රට කඩා වැටුනේ කොහොමද කියලා, කොමිසමක් නැතුව වුණත්. දැන් ඔබතුමා කියපු දූෂණ විරෝධී කටයුත්ත අපි ආරම්භ කරලා තියෙනවා. ඔබතුමාට මතක ඇති 2015 දී අපි පනත කෙටුම්පත් කරන්න ආරම්භ කරා. 2004 අපි එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට එකඟතාවය පළ කරා. නමුත් 2018 වෙනකොට අපිට ඒක ඉවර කරගන්න බැරි වුණා. නමුත් නැවතත් එය පනත් කෙටුම්පත නිවැරදි ලෙස අලුතෙන් සකස් කරලා ඉදිරි සති දෙක ඇතුළත ඔබතුමාලට මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු
වෙනවා. ස්තුතියි. ගරු රජිත් මානප්පරම,
ගරු ඒ කියන්නේ අපිට ගරු ඇමතුමනේ මේ යාන්ත්‍රණය අපිට ස්ටඩි කරන්න සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ට්‍රස්ට් එකක් තියෙන අයට අවස්ථාවක් ලබා දෙනවා නම් හොඳයි කියලා ඔබතුමාට විශේෂයෙන් මතක් කරනවා. මොකද අපි සහයෝගය දෙනවා සම්පූර්ණයෙන්ම.
සභාපතිතුමනි, අපි වෙනත් අනපනත් පිළිබඳව කටයුතු කළා වගේම මේ පනත් කෙටුම්පතත් අපි අවසන් කළ වහාම ගරු මන්ත්‍රීවරුන්ට අධ්‍යයනය කිරීම සඳහා සියලු පක්ෂ නායකයින්ට අපි ඒව ලබා දෙනවා කල් ඇතුව.
ඔනරබල් ප්‍රේමනාත් ශ්‍රී දොළවත්ත.
How many minutes, Honorable Chairman?
8 minutes you have.
Suti. බදු පදනම් මත ලබා දී ඇති පරිශ්‍රයන්ගේ සන්තකය නැවත අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ විද්‍යාන පනත් කිරීම සම්බන්ධයෙන් විශේෂ මෙවස්ත අදහස් ඉදිරිපත් කරන්න ලැබීම මා අගේ කොට සලකනවා. අපි කවුරුත් දන්නවා පහුගිය කාලේ පුරාවටම සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා මේ සමහර සේවාදායක අපිට හම්බෙලා තියෙනවා බදු දීවනාකාර පාර්ශවය සුවිශේෂී ලෙස විඳිතයන් බවට පත් වෙන අවස්ථාවල් අපි දිගටම දැකලා තියෙනවා. මොකද මේ ඒ අය මේ සමහර අවස්ථාවල්දී මේ අධිකරණ ක්‍රියාවලියට යන්න මැලිකමක් දක්වනවා. මොකද අධිකරණ ක්‍රියාවලියට ගියාට පස්සේ මෙවැනි අඩුකරවලදී දීර්ඝ කාලයක් ගත වෙනවා. සමහර අවස්ථාවල ඒ අය ලබා දෙන අත්‍යකාරම් මුදල්, සමහර අවස්ථාවල ඒ අයට තවත් අය වෙන්න අදාළ මාසික ගාස්තු තිබෙනවා. ඒ සියල්ල අමතක කරලා දාලා මේ පරිශ්‍රයන් වල අවශ්‍ය සන්තකය ලබා ගැනීම උදෙසාම බදු දීප පාර්ශ්වය විඳිතයන් වෙච්ච අවස්ථාවත් අපි දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා නීතිය තුළ මෙවැනි සංශෝධනයක් ගෙනීම සුවිශේෂී ක්‍රියාවක් සහ නීතිය සහ මානුෂීය හැසිරීම කියන කාරණා එක්ක බැලුවහම මේ තියෙන පරතරය අඩු කරන්න මේ වගේ කාලෝචිත නීතියක් ගෙනාපු එක මම හිතනවා ඒ යුතු දෙයක්. එය විශේෂයෙන්ම විවස්ථාදායකේ කාර්යභාරය තවදුරටත් ඉහළට ඔසවා තබූ අවස්ථාවක් හැටියට මම මේ අවස්ථාවේ කියන්න කැමැති. මොකද පක්ෂ විපක්ෂ දෙපැත්ත තුලම විශේෂයෙන්ම කතා කරන කාරණයක් තමයි මේ එකිනෙකාට මඩ ගසා ගන්නව මිසක් මේ විවස්ථාදායකේ කරන කාර්යය විවස්ථාදායකය තුල අපේ ජනතාවගේ ප්‍රජාවගේ සමාජයේ උන්නතිය වෙනුවෙන් කරන කාර්ය සම්බන්ධව අද විශාල අඩුපාඩු තමයි කතා කරන්නේ. හැබැයි අද විශේෂයෙන් මේ ඉදිරිපත් වෙන මේ නව අනපනත් හරහා මේ කියන කාර්යය හරහා විශාල වශයෙන්ම ඒ බදු දීමනාකාර පාර්ශ්වයේ අයිතිවාසිකම් සුරකින්න අවශ්‍ය නීතිය තුළ තිබ්බ විශාල ඉඩක් හිදසක් අද සම්පූර්ණ වෙනවා කියන කාර්යය පැහැදිලිව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් ඒ සංශෝධනය ගෙනල්ලා නව නීතියක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් අපි පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව අපි සිරුම දෙනා සතුටු වෙන්න ඕනේ. මේවැනි මනුෂ්‍ය ප්‍රජාවගේ හැසිරීම සහ නීතිය අතර තිබ්බ ඒ හිදස අවම කරලා හිදස අවම කරන්න මෙවැනි යෝජනාවක් ගෙනීම. මොකද මේ හේතුව මේ කාර්ය මේ හේතුව තුලම විශාල වශයෙන් යම් අගතිදායි කටයුතු කරන පුද්ගලයෙක් ඌමනාවෙන්ම වැරදි ලෙස හැසිරීම ඇති කරලා යම් අහිංසක පාර්ශ්වයකට යම් විඳිත ස්වභාවයක් පෙන්වුම් කරන කාලය අපි පහුගිය කාලේ පුරාවටම දැක්කා. ඒකම අපේ මේ කාර්ය සම්බන්ධයෙන් දීර්ඝව කරුණු දක්වන්නේ නැහැ සභාපතිතුමා. මොකද හේතුව මේ කාර්ය සම්බන්ධයෙන් අපි සිරුම දෙනවා. මම දැක්කා ජනතා විමුක්ති පෙරමුණ පවා සාමාන්‍ය හැම දෙයකටම විරුද්ධ වෙන ජනතා විමුක්ති පෙරමුණ පවා මේකට එකඟතාවය පළ කරලා තිනවා. ඒ නිසා මේක බොහොම කවුරුත් එකඟ වෙනවා කියන කාරණේ පැහැදිලිව අද මේ පාර්ලිමේන්තුව තුළ පිළිගත්ත දෙයක්. ගරු සභාපතිතුමනි, අද උදෑසන ලෙස සිටම කතා කරපු කාරණයක් තමයි මේ පළාත් පාලන ඡන්දය ගැන. දැන් අද මේ පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් කටයුතු වෙනම ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ විවස්ථාදායකයේ කාර්ය වෙනම ක්‍රියාත්මක වෙනවා. එතකොට මම මේ කාර්යය මම මේ අවස්ථාව යොදා ගන්න කැමතියි මේ සම්බන්ධයෙන් යම් ආකාරයේ පැහැදිලි කිරීමක් කරන්න. මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන ඉස්සෙල්ලා නීතිඥවරයෙක් හැටියට පවා එදා 2017 තරුණ නියෝජනය පළාත් පාලන පනතින් හැලෙනකොට ඒ සම්බන්ධයෙන් දිගටම අදහස් දක්වපු කෙනෙක් තමයි. ඉන් අනතුරුව දේශපාලනට ඇවිල්ලා කොළඹ දිස්ත්‍රික්කෙන් තරඟ කරනකොට ඒ අවස්ථාවෙත් ඒ ලිස්ට් එකේ හිටපු ලාබාලම් අපේක්ෂකයා ඒකම පාර්ලිමේන්තු තුලෙත් ඒ දිස්ත්‍රික්කේ ලාබාලම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරය හැටියට දිගින් දිගටම මේකටම කතා කරපු කෙනෙක්. ඒතර අප්‍රේල් මාසෙ මේක ඉදිරිපත් කළා, නොවැම්බර් මාසෙ පාර්ලිමේන්තු ඉදිරිපත් කරපු ගැත්ත. හැබැයි අපි කවුරුත් දන්නවා පුද්ගලික පනත් කෙටුම් පදක් ඉදිරිපත් කරනකොට ඒක බොහොම තියෙන කාර්යපටිපාටි ගණනාවක් පසු කරන්න ඕනේ. එතකොට තවත් මන්ත්‍රී බාකර්මාකර මන්ත්‍රීතුමාත් ඉදිරිපත් කළා තිබ්බා. මම ඉදිරිපත් කළා. මම ඊට එහාට ගිහිල්ලා මම මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා විතරක් ඉන්නේ නැතුව මම නියෝජනය කරන ආණ්ඩුවේ ප්‍රධානී හම්බෙලා ආණ්ඩුවේ ජනාධිපතිතුමා එක්ක කතා කරලා කැබිනට් එකට දාලා මේක අපේ ඇඟේ හයියට මේක ඉදිරිපත් කළාද මේකට ඇවිල්ලා තියෙනවා. එතකොට මේකයි පළාත් පාලන මැතිවරණය පටල ගැනීම අසාධාරණයි. මේ ක්‍රියාවලිය කරන්නේ මම සතුටුයි ඇත්තටම මේ ඉදිරි පැවැත්වෙන පළාත් පාලන ආයතනයටත් අවුරුදු 35ට අඩු තරුණයන් 125ක් නාම යෝජනා වලට ඇතුළත් වෙනවා මමත් කැමතියි. මම දන්නවා වේලිකුමාර් මන්ත්‍රීතුමාත් අපේ සභාපතිතුමාද සභාපති කුරුදාර මන්ත්‍රීතුමාත් මම හිතන්නේ පැමිණලා තියෙන්නේ මේ තරුණ නියෝජනයේ ප්‍රතිපාදන හරහා අද පාර්ලිමේන්තුව දක්වා එතුමා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා මම මගේ සතුට මගේ වැදගත් මම කැමතියි මේ පළාත් පාලන මැතිවරණයට වුණත් මේ තරුණ නියෝජනය දෙනු නම් කැමතියි. හැබැයි එහෙම ඉඩක් අවශ්‍ය නැහැ. ඒක අපිට වෙනම යන්න පුළුවන්. ඒ කාරණය පාර්ලිමේන්තුවේ විවස්ථාදායක කාර්යයේ කරගෙන ගියා කියලා මේ මැතිවරණයට ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මැතිවරණය ගැන කතා කරන අද බොහොමයක් පුරසාරම් කතා කරන මැතිවරණය ගැන කතා කරන අය හරිත සාක්ෂි ඇතුලෙන් තට්ටු කළ බැලුවොත් හරිය ඇත්තටම මැතිවරණයක් ඕනෙද නැද්ද කියලා ඒගොල්ලෝ කතා කරනවා. ඒ නිසා විශේෂයෙන් මට කියන්න තියෙන්නේ මගේ අභිප්‍රාය වෙන්නේ මේ රටේ තරුණයන්ට අවශ්‍ය ඒ
honorable member you have 2 more minutes.
ඒ සඳහා අවශ්‍ය දායකත්වය ලබා දීම සඳහා මේ පාර්ලිමේන්තු කාල ප්‍රමිනා මේ නවවන පාර්ලිමේන්තු ඇතුළත කෙසේ හෝ ඒ නැති වෙච්ච තරුණ කෝට් එක අරන් දීම තමයි අපේ වගකීම කියන කාරණේ මේ අවස්ථාවේ කියන්නේ. ඒකම විශේෂයෙන්ම අර අපි දන්නවා මේ සමාජ මාධ්‍ය කියන එක එක්තරා ආකාරයකින් බැලුවම බොහොම දායාදයක්. සමහර පුද්ගලයෝ ඉන්නවා මේක මේ වඳුරට දැලිපිහිය අහු වුණා වගේ මේක හෙට මෙහෙට විනාශ කරලා දාන පුද්ගලයෝ ඉන්නවා. ඒ එක්කම මේ සමාජ මාධ්‍ය ඉතාමත් මැනවින් භාවිතා කරන ජනමාධ්‍යවේදිනුත් ඉන්නවා. හැබැයි ඔය සේපාල අමරසිංහල වගේ අය කටයුතු කරන ආකාරය දැක්කම දලදා දන්ත ධාතුන් වහන්සේලට කතා කරන ආකාරය දැක්කම අපිට විශාල ගැටලුවක් තියෙනවා. මේක මේ පුද්ගලයා විතරක් සම්බන්ධ නෙවෙයි. මේ පුද්ගලයෝ ආශ්‍රය නිශ්චය කරන්නේ කවුද? මේ පුද්ගලයන්ගේ දේශපාලන මතවාදය මොකද්ද? මේ නිරාගමික ආගම නිරාගමික යාන්ත්‍රණයක් ගෙනල්ලා මේ සමාජයේ යහපත්ව විඳින්න යන්නේ කවුද? මේ සම්බන්ධව ජනතාව දැනුවත් වෙන්න ඕනේ කියන කාර්යය මම පැහැදිලිව කියන්න ඕනේ. මොකද හේතුව මේ මෙවැනි අය ඒ ආශ්‍රය නිශ්චය කරන අය, නියෝජනය කරන අය, අදහස් දරන අය, මේ අය කණ්ඩායම්. මේ අය මේ හුදු පුද්ගලයෙක් විතරක් ඇවිල්ලා එළියට ඇවිල්ලා මේ අදහස් දක්වනව නෙමෙයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ අය සම්බන්ධයෙන් එක් පුද්ගලයේ ඒ නීතිය කඩ කර පුද්ගලයා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා වගේම මේ ආශ්‍රය නිශ්චය කරන අය ගැන ජනතාව අවදීන් සිටිය යුතුයි කියන කාර්යය මම මේ අවස්ථාවේ මේ සභාවට ඉදිරිපත් කරනවා. මොකද හේතුව මෙවැනි අය නියෝජනය කරන කණ්ඩායම් හරහා අපේ රටේ අහිංසක මිනිස්සු මුලාවටපත් වෙනවා. අහිංසක මිනිස්සු ලොමක යනවා. ඒ නිසා මොන දේ වුණත් ජාතියක් ජම්මයක් ආගමක් දහමක් නැතුව හිතුමතේ නිරාගමිකව ඉදිරිපත් කරන මතවාද ඉදිරිපත් කරන අය මේ සමාජ මාධ්‍ය හොඳින් භාවිතා කරන මිනිසුන්ටත් කරන නිගාවක් කියන කාරණය කරු සභාපතිතුමනි මම මේ අවස්ථාවේ පැහැදිලිව කියන්න ඕනේ. ඒකම
honorable member please wind up.
අවසාන කාරණය ඉදිරිපත් කළා මම නිහඬ වෙනවා. ගරු සභාපතිතුමනි අද බොහොමයක් දෙනෙක් කියනවා මේ IMF එකේ මිලියන ඩොලර් මිලියන 2.9 ප්‍රමාණවත් නැහැ අපේ දිනදා කටයුතු වලට. මොකද ඉන්දියාවෙනුත් 3.5ක් ලැබිලා අපි ඒ ක්‍රියාවලිය නඩත්තු කරගත්තේ නැහැ කියලා. ඇත්ත කතාව. මේ IMF එකේ 2.9ක් බිලියන හම්බෙන්නේ අපිට එදිනෙදා ජීවත් වෙන්න නෙමෙයි. IMF එකෙන් කරන්නේ අපි දන්නවා කවුරුත් ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තාම අපි ණයක් ගත්තාම අපි බ්ලැක් ලිස්ට් වෙලා තියෙනවා නම්. එතකොට අපිට තවදුරටත් ණය දෙන්නේ නැහැ. අද වෙනකොට මේ රටේ සියලුම රාජ්‍ය ණය හරහා අපිට ලැබිලා තියෙන ව්‍යාපෘති නැවතිලා තියෙනවා. එතකොට අපි මේ කරන්න හදන්නේ මොකක් නිසා නෙමෙයි අපව ආපහු අර කළු පැල්ලම අර අපි ණය නොගියම නිසා ඇතිවෙච්ච තත්ත්වෙ නියාමනය කරලා නැවත වතාවක් සාමාන්‍ය තත්ත්වයට ගෙනීම සඳහා මේ කාර්යය කරන්නේ. ඒ නිසා මේ තත්ත්වයේ තුල සභාපතිතුමනි අපි සිරුම දෙන එක හවුලා මේ මිනිසුන්ට අමාරුයි. මේ ගැටලු අපි ඔක්කොම දන්නවා. අපි ඔක්කොම එකහුව වෙලා වෙනස් විදිහට හිතලා මේ අලුත් අවුරුද්දේ මේ නව ආරම්භයක් ලබා ගන්න පුළුවන් තැන අපි සිරුම දෙන එක තුල වැඩ කළ යුතුයි කියන කාරණය මේ අවස්ථාව මතක් කරගන්න.
ඔකේ, thank you.